භාවනාව සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඒ වගේම සවන් දුන් දහම් කරුණු පිළිබඳ පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් මේ ඒට අවස්ථාව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව්, උපේක්ෂාව කියන්නේ අපි හිතාමතා වීරියෙන් ඇති කරගත යුතු සහ දියුණු කරගත යුතු ආධ්‍යාත්මික හැකියාවක්, කුසලතාවයක්. ඒ කුසලයක් කියන්නේ ආධ්‍යාත්මික හැකියාවකට. සාමාන්‍යයෙන් වෙන්නේ උපේක්ෂා සහගත වීම නෙවෙයි. හැම විටම සාමාන්‍ය හිතක් අපේක්ෂා සහගතව තමයි ඉන්නේ. කිසියම් අපේක්ෂාවකින් තොරව සිටින එක මොහොතක්වත් හොයාගන්න බෑ. හැම මොහොතකම හිත අපේක්ෂා සහගතයි. යමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. කෙනෙක් කෙනකල් බලාගෙන ඉන්නවා, යමක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා හැම විටම. එක්කෝ නැති දෙයක්, තමන්ට නැති දෙයක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන්, නැතිනම් තියෙන දෙයක් නැති කරගන්න බලාපොරොත්තුවෙන්. නැති දේ ඇති කරගන්නත්, ඇති දේ නැති කරගන්නත්. මොන නැති දේ ඇති කරගන්නද, නැති සැප ඇති කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි හිත තියෙන්නේ හැම විට. මේ වෙලාවේ නැති, නමුත් තිබුණොත් හොඳයි කියලා තීරණය කළ සැප ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම දැනට තියෙන අපහසුතා, දුක් ගොම්නස් නැති කර ගැනීමේ අපේක්ෂාවිනුත් තින්නවා. එතන මේ බලාපොරොත්තු දෙකින් එකකින් තමයි හැම විටම අපි කටයුතු කරන්නේ. නැති සැප ඇති කර ගැනීමේ සහ ඇති දුක නැති කර ගැනීමේ අපේක්ෂාවෙන්. හිත විවෘත නැහැ. බලාපොරොත්තුවකින් පිරුණු හිතක් විවෘත හිතක් නෙමෙයි. ඒ හිත එක දෙයක් දිහායි බලන් ඉන්නේ. ඒ තමන්ට ඕන දේ වෙනකල් තමයි බලාගෙන ඉන්නේ. අවශ්‍ය කෙනා එනකල් බලාගෙන ඉන්නේ. ඔය උයන එළවලුවක වෑංජනයක කෙනෙක් ඔය රස බලන්නේ ඒක ඇතිද කියලා ඒ උයලා දේ බලන්නෙත් විවෘත හිතකින් නෙමෙයි. එහි ලුණු කොපමණ තිබිය යුතුද, මිරිස් කොපමණ තිබිය යුතුද? දැන් මේ කාරණා පිළිබඳ කලින්ම චිත්‍රයක් හිතේ හදාගෙන ඒ තමන් හදාගත්ත රාමුවට අනුව අර පිසු වෑංජනය තියෙනවද කියලයි බලන්නේ. එතකොට ඒ තමන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයටම ලුණු මිරිස් 3-5 තියෙනවනම් සතුටුයි. එහෙම නැත්තම් අසතුටුයි. හැබැයි නැති වුණත් ඒ ගානට ආයි ලුණු මිරිස් දාලා අර තමන් බලාපොරොත්තු වෙන ගානට හදාගන්න. එතකොට හොත්තක රස බලන තැනකදීවත් හිත නිදහස් නෑ. බලාපොරොත්තුවකින් තමයි තියෙන්නේ. අපේක්ෂා සහගතව කෙසේ තිබිය යුතුද කියා. තමන් බලාපොරොත්තුණු දේ ඒ විදිහට තියෙනවා නම් සතුටු වෙනවා. ඒ දේ නැත්තම් අසතුට වෙනවා. ඒතර මේ සතුට අසතුට දෙක මහා ලොකුවට ගත්තට ඇත්තට මේ සතුට අසතුට දෙකම ඇති වෙන්නේ අපේ තියෙන බලාපොරොත්තු වලින්. බලාපොරොත්තු වෙන දේ ලැබුණොත් සතුටේ නැ ලැබුණොත් දුකයි. අපේක්ෂා සහගත සිතකට ඇත්තටම සිදුවන දේ වැටහෙන්නේ නැහැ. මොකද ඒ බලාපොරොත්තුවකින් වැහිලා තියෙන්නේ. මොකද්ද වෙන්න ඕනේ කියලා කලින්ම හදාගෙන ඉන්නේ. අහවල දේ තමයි වෙන්න ඕනේ. එතකොට වෙන දේ කුමක් සිද්ධ වුණත් අපි ඒ විනිශ්චය කරනවා. මේක තමයි හරි. මේක වැරදි. ඒ හරි වැරදි කියලා විනිශ්චය කරන්නෙත් අපේ අර කලින් හදාගත්ත බලාපොරොත්තු වලට අනුව. ඒතර අපිට ඇහෙන දේ, පේන දේ, දකින දේ, පත්තරවල තියෙන දේ මේ හැම දෙයක්ම අපි විනිශ්චය කරනවා. ලකුණු දානවා. හරි ලකුණු දානවා, වැරදි ලකුණු දානවා. ඒතර මේ හරි වැරදි දැමීමක් තමයි අපි ජීවිතේ පුරාම කරන්නේ. මේ හරි වැරදි දාන්නේ කවුද? අර අපේක්ෂා සහගත මනස. ආ මේ තේ එක හරි. හරියට තියෙනවා. මේ තේ එක හරි නැහැ. මේ අතු ගාලා තියෙන විදිය හරි නැහැ. මේ ඇඳන් ඉන්න විදිය හරි නැහැ. මේ හැම විටම බලන්න. මෙහෙම හරි වැරදි කියා නොකියන වෙලාවක් තියෙනවද කියලා. කොයි දෙයට? අවෝපායන විදිය හරි, වහින විදිය හරි, ඇවිදින විදිය හරි, මල් පිපෙන විදිය හරි. ඉතින් මේ හැම වෙලාවෙම අපි එක්ක හරි කියනවා නැත්නම් වැරදි කියලා. හැම සිදුවීමකටම අපි කරන්නේ ওই ලකුණු දෙකෙන් එකක් දානවා. එම නිකන් දාන්නේ. ඒ දාන්නේ කොහමද? අර අපි හදාගත්ත අඩිකෝදුවයි මැනලා. කලින්ම අඩිකෝදුවක් හදාගත්තනේ කොහමද වෙන්න ඕනේ කියලා. ඒ කෝදුවෙන් මැනලා ඒ කෝදුවේ ගානට තියෙනවා නම් හරි. ඒ කෝදුවට ගැලපෙන්නේ නැත්නම් වැරදි. අච්චු හදාගෙන ඉන්න. ඇත්තට මේ අච්චු වලට අපි මිනිස්සු දානවා අනිත් අය. හැමෝම දානවා. එයා හරි මෙයා වැරදි අපි හදාගත්ත අච්චුවට දාන්න පුළුවන් නම් අනිත් අය එයයි හරි. ඒ අච්චුවට දාන්න බැරි අය වැරදි. තමනුත් දා ගන්නවා. තමන් හරි කියා ගන්නවා. තමන් වැරදි කියා ගන්නවා. හරි කියලා ආඩම්බර වෙනවා. වැරදි කියලා පසුතැවිලි වෙනවා. ඉතින් ඒ පසුතැවිලි කෙලවරට ගිහිල්ලා සියදිනසා ගන්නත් පුළුවන්. තමන් ඒ පශ්චාත්තාපයේ උග්‍රම තත්ත්වයට ගියාම තමන් තමන්ටම දඬුවම් දී ගන්නවා. ඒ උපරිම දඬුවම තමයි සියදිනසා ගැනීම. දැන් මේ තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. දැන් භාවනාවෙන් කරන්නේ මේ සාමාන්‍ය හිතේ ස්වභාවය දියුණු කරන එක. ඒ තත්ත්වේ තියාගන්න එක නෙමෙයි. ඒකේ අත්තරින්න ඕන ටික අත්තරලා දියුණු කළ යුතු දේ දියුණු කරන නිසා භාවනාව සරලව විස්තර කරනවානේ සිත දියුණු කිරීම කියලා. ඒතර මේ සිත දියුණු කරනවා කියලා කියන්නේ සිත කියලා දෙයක් නෑ දියුණු කරන්න. ඔය අපි ළඟ තියෙන ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණාංග දියුණු කිරීම භාවනාවෙන් කරන්නේ. ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණාංග දෙකක්. ඒ දෙක දෙකක්. දැන් ඒකාග්‍රතාවයේ ගත්තොත් ඒ ආධ්‍යාත්මික හැකියාවක්. ගුණයක් නෙමෙයි හැකියාවක්. හිත යම් කිසි දෙයකට යොමු කරන්න පුළුවන්කම හැකියාවක්. පොතක් කියනෝ නම් ඒ පොත අවධානය යොමු කරලා කියවන්න පුළුවන්කම හැකියාවක්. ඒ ගුණයක් නෙමෙයි හැකියාවක්. හැබැයි ඉවසන්න පුළුවන්කම ගුණයක්. තමන් ට විඳින්න තියෙන සැපක් තවත් කෙනෙක් වෙනුවෙන් අත්හරින්න පුළුවන්කම ගුණයක්. පරිත්‍යාගශීලීත්වය. එතකොට මේ දෙකම ආධ්‍යාත්මික හැකියාවන් සහ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට තමා භවනාව කියන්නේ. එතන මේ දෙකටම දහමේ එක වචනයයි තියෙන්නේ කුසල් කියලා. කුසලතා, කුසල්. කුසල් කිව්වහම ওই දෙකම අයිති. අපිට ඇත්ත පේන්නේ නැත්තේ හැම විටම අපි ওই බලාපොරොත්තු සහගත මනසකින් ලෝකේ දිහා බලන හින්දා හදාගත්ත චිත්‍රයක් අපි ඇහැ ඉස්සරහා එල්ලගෙන තමයි ලෝකේ දිහා බලන්නේ. ඉතින් අපිට පේන්නේ ලෝකෙ නෙමෙයි, අපි මාර ඇඳගත්ත චිත්‍රය. අපි අනිත් අය ගැන චිත්‍රය ඇඳන් තියෙන. අපේ අම්මා කොහොමද, තාත්තා කොහොමද, දරුවෝ කොහොමද, අයියලා අක්කලා කොහොමද, අසල්වාසීන් කොහොමද, මේ හැම දෙනා ගැනම අපි දන්න කියන හැම දෙනා ගැනම අපි ඇඳගත්ත චිත්‍ර තියෙනවා. එතට අපි ඒ අය දිහා බලන්නේ විවෘත ඇහැකින් නෙමෙයි. අර මනස කරන්නේ මොකද්ද? ඒ මනස ඇඳගත්ත චිත්‍රය ගෙනල්ලා අපේ ඇහැ ඉස්සරහා එල්ලනවා. එතට අර ඉදිරියෙන් ඉන්න පුද්ගලයා නෙමෙයි අපිට පේන්නේ. එයා වැහිලා තියෙන්නේ. අපිට පේන්නේ අපේම අර චිත්‍රය. ඉතින් අපි චිත්‍රයට අනුව එයා ඉන්නවද කියලායි බලන්නේ. ඒකට මොවා වෙලා. ඒ විදිහටම ඉන්නවා නම් සන්තෝෂයි. එහෙම නැත්නම් දුකයි, තරහ වෙනවා. දැන් අපිට ඕනේ විදිහට ඉන්නවා නම් අපි කැමැති. හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. හරි. ඉතින් එහෙම නැත්නම් අපි කියනවා වැරදි. අපි කැමැති නෑ, තරහ වෙනවා. දැන් ඔය ඇලීම සහ ගැටීම කියන ඒ සරල සිංහල වචන දෙකෙන් කියන කාර්යයන් දෙකක් තියෙනවා. ඒ කාර්යයන් දෙක වෙන්නේ ওই නිසා. අපි දේවල් වලට ඇලෙනවා, සමහර දේවල් වලට ගැටෙනවා. ඇලෙන්නේ යමක් අපිට ඕන විදිහට තියෙනවා නම්. ඕනෑම දෙයකට, ඕනෑම කෙනෙකුට අපි කිට්ටු වෙන්නේ එයා මට ඕන විදිහට ඉන්නවා නම්. අඩුම ගානේ එකම එක දෙයක්වත් තිබුණොත් Taman කැමති විදිහට අන්න ඇලීමක් එනවා. එකක්වත් නැත්නම් තමන්ට ඕන විදිහට එතන ඇලීමක් එන්නේ නැහැ, ගැටීමක් එන්නේ. එතන තමන් කැමති විදිහට 100%ක් දේවල් කවුරුවත් ළඟ නැහැ. එහෙම කෙනෙක් නැහැ කවුරුවත්. ලෝකෙ කොහෙවත් නැහැ තමන් කැමති ආකාරයට 100%ක්ම සිදුවන. ඉතින් එකක් දෙකක් තිබ්බත් ඇති, ඒවට කැමති වෙනවා, ඇලෙනවා. හැබැයි අර අකමැති දේවල් ඊළඟට මතුවෙනකොට ගැටෙනවා. අර කැමති දේ තියෙනවා. හැබැයි ඊට වැඩිය ප්‍රබල වෙනකොට තමන් අකමැති දේ වට ගැටෙනවා. ඒතරම එකම පුද්ගලයාට අපි ඇලෙන්නේ ගැටෙන්නේ ඒ නිසා. එයා වෙනස් වෙන හින්දා නෙමෙයි. කොහොම හරි අපිට තමන් පිළිබඳ ඇත්තත් අනුන් පිළිබඳ යථාවබෝධයත් නොලැබෙන්නේ අපි පටු ඇහැකින්, වැවුණු ඇහැකින්, ආවරණය කරගත් ඇහැකින් බලන නිසා. ඉතින් අපි හුඟා දුක් විඳින්නේ ඒ නිසා. උපේක්ෂාව කියන්නේ ඒ ආවරණ අයින් කරන. ඒ අපේක්ෂා සහගත මනස නෙමෙයි. ඒ කොහොමද ඉන්න ඕනේ, කොහොමද අඳින්න ඕනේ, කොහොමද ඇවිදින්න ඕනේ, කොහොමද කතා කරන්න ඕනේ, ඒ ටික පැත්තකට කරලා මොකද්ද මේ වෙලාවේ වෙන්නේ, ඇවිදියේ යුත්තේ කෙසේද කියන බලාපොරොත්තුනේ බලන්නේ. ඇවිදින්නේ කොහොමද මේ වෙලාවේ? එහෙම බලන මේ වෙලාවේ තියෙන වෙන්නේ මොකද්ද? කොහොමද ඒකක්ද තිබිය යුත්තේ කියන මනසින් නෙමෙයි තේක බොන්නේ. ඒ තේක, ඒ තියෙන තේක කොහොමද කියලා බලනවා. ඒතර මේ දෙක දෙකක්, මේ එක වගේ වචන තිබ්බට සිදුවිය යුත්තේ කුමක්ද කියා නෙවෙයි, සිදුවන්නේ කුමක්ද කියලා බලනවා. දැන් සිදුවිය යුත්තේ කුමක්ද කියලා බලන්නේ අපි කලින්ම හදාගෙන යමක්. කලින් හදාගත්ත දෙයක් නෑ. කොහොමද වෙන්නේ කියලා බලනවා. මොනවද ඇහෙන්නේ? මොනවද පේන්නේ? මොනවද මතක් වෙන්නේ? රහවල් දේ විතරයි මතක් වෙන්න ඕනේ. මේ දේවල් මතක් වෙන්න හොඳ නෑ කියලා එහෙම පෙරහන් දාගෙන, ගේට්ටු දාගෙන නෑ. විවෘතයි. ලස්සන දේත් පේනවා, අවලස්සන දේත් පේනවා. ඒ ලස්සන අවලස්සන නැති වෙන්නේ නැහැ. ඒවා පේනවා. එතකොට පැනිරහ නැති වෙන්නේ නැහැ. උපේක්ෂා සහගත වුණා කියලා, අපේක්ෂා අත්හැරියා කියලා ලුණු රහ නැති වෙන්නේත් නැහැ. ඒව දැනෙනවා. ඒ දැනුණට අර ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. තව විදිහකට කියනවා නම් අපි අත්දකින්න දේවල් මොනවා අත්දැක්කත්, ශබ්ද විදිහට අත්දැක්කත්, රූප විදිහට අත්දැක්කත්, ස්පර්ශ විදිහට, රස විදිහට, සුවඳ විදිහට සහ සිතිවිලි විදිහට කුමක් අත්දැක්කත් ඒ අත්දැක්ක දේ හොඳයි කියා තියාගන්න හදන්නෙත් නෑ. හොඳයි කියා ඒවා පැල කරගෙන, පදිංචි කරගෙන, සදහටම සතු කරගන්න බලන්නෙත් නෑ. නරකයි කියලා පයින් ගහන්නෙත් නෑ. අන්න ඒ ස්වභාවයට උපේක්ෂාව
කියන්නේ.
මොනවා හිතට තියෙන තිත? ඕ ඒ උපේක්ෂාව ඇති කරගෙන තියෙන මට්ටමට අනුව දැනෙනවා. දැන් දෙන්නේ එක ගාන්ටම උපේක්ෂාව දිනු කරන් තියෙනවා නම් එක ගාන්ට දැනෙනවා. ඒතර එක්කෙනෙක් උපේක්ෂාව ඉහළටම දිනු කරලා තියෙන, අනිත් එක්කෙනා උපේක්ෂාව දිනු කරන්න පටන් ගත්තා වගේම නම් ඉන්නේ. ඒත් එතකොට මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඉතියේ දේශනේ ඒ කාරණේ තිබුණ නැද්ද පැහැදිලි කරලා ඈ
පොතේ පොතට සර්ගෙත්
ඔව් ඒ
අන්තිම ඡේද තමයි ඒක තිබ්බේ
ආ ඔව් මට දැන් ඇත්තටම මතක නෑ එහෙම එහෙම මොකක් මොන කාරණයකදී ඒක කිව්වද ඒ ඉතුරු ටික මොකද්ද ඒ සන්දර්භය මතක නෑ ඒ ඔය දේශනේ කොහොම හරි දැන් ඒ පොත අමතක කළත් භාවනාව දෙවිධයකින් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒතර භාවනාව කියන්නේ මේ උපයෝගී කරගන්න තියෙන දෙයක්. ආභරණයක් නෙමෙයි. දව විසිතුරු පළඳනා තියෙන එහෙම එකක් නෙමෙයි භාවනාව කියන්නේ. මගුල් ගේකට යන්න දාගෙන උත්සවයකට යන්න දාගෙන ඊට පස්සේ ආපහු අල්මාරි පෙට්ටගමේ දාලා හංගල වහලා තියලා ආයෙත් ඊළඟ අවස්ථාවට ගන්න එහෙම දෙයකට නෙමෙයි භාවනාව කියන්නේ. එය මේ සැරසිල්ලක් නෙමෙයි. විහිතුරු සැරසිල්ලක් පළඳනාවක් ආභරණයක් නෙමෙයි. උපකරණයක් භාවනාව කියන්නේ. මේ දෙක වෙන් කරගන්න. ඒක ආභරණයක් කරගත්තොත් අපිට ඒ වෙනුවෙන් දුක් වෙන්න වෙනවා. හැබැයි උපකරණයක් කරගත්තොත් අපිට අපි ඒ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒතර භාවනාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමාන වශයෙන් අපිට මුණ පාන්න එන ප්‍රශ්න තියෙනවා. ගැටලු. ඒතර මේ ගැටලු ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම භාවනාවෙන් ලැබෙනවා. දැන් ප්‍රශ්නයක් උණු ගමම්ම සාමාන්‍ය වෙන්නේ මොකද්ද මේ ඔළුව අවුල් වෙනවා. කලබල වෙන එක නෙවෙන්නේ ප්‍රශ්නයක් උණු ගමම්. දැන් ප්‍රශ්නයක්ද කියලා අපි කෙනෙක්ගෙන් අහන්නේ ඒ කලබල වෙලා ඉන්නකොටනේ. කෙනෙක් කලබල නැතුව බොහොම සාන්ත දාන්තව ඉන්නවා නම් අපි අහන්නේ නැහැ නේ අයි ප්‍රශ්නයක්ද කියලා. ඒ අහන්නෙම කවුරු හරි අවුල් වෙලා කලබලෙන් වැඩ වරද්දගෙන එහෙම කටයුතු කරනකොට තමයි ඔන්න අනිත්‍යයටත් පේන්නේ ප්‍රශ්නයක් කියලා. ඒතර ප්‍රශ්නයක් ඇති වුණු ගමන්ම සාමාන්‍යයෙන් අපිට වෙන දේ තමයි අපි කලබල වෙනවා. කලබල වෙන්නේ අපි අවුල් වෙන නිසා. තර කලබල වුණාම වෙන්නේ ඒ ප්‍රශ්නේ නිසා ඇති වෙන දුෂ්කරතා විතරක් නෙමෙයි අපි අලුතෙන් ඒවත් හදාගන්නේ. අතර කල යුතු දේ මොකද්ද නොකල යුතු දේ මොකද්ද කියලා කලබල වුණාම හොයාගන්න බෑ. ඒ නිසාම ඔය ගැටලු ප්‍රශ්න ආවහම වැඩිපුර වෙන්නේ නොකල යුතු දේවල්. ඒතර ඒ ප්‍රශ්න වැඩි වෙනවා. අර මූලික තිබිච්ච ප්‍රශ්න නෙමෙයි අතුරු ප්‍රශ්න හදාගන්න. දැන් භවනාව උදව් වෙනවා එහෙම අවස්ථාවක નિરાවුල්ව හිතන්න. එනිසා භාවනාව කියන්නේ ආභරණයක් නෙවෙයි උපකරණයක්. ඒ පාවිච්චි කරන්න. ඔව් දැන් මෙහෙම ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මම දැන් කලබලයි. හිත අවුල්. එනිසා මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන එක නෙමෙයි. මම નિરાවුල් වෙන එක. හිත සංසුන් කරගන්න එක. ඉතින් ඒකට අපි දන්න භාවනාවක් උදව් කරගන්න පුළුවන්. ඒ තැනේ හැටියට මොකක් කරේ එක්ක සක්මන් භාවනාව ටිකක් කරන්න පුළුවන්. සක්මන් භාවනාව තමයි ඉතාම ප්‍රායෝගිකම් භාවනාව කලබල වුණු හිතක් සංසුන් කරගන්න. සමහර හුස්මට හිත යොමු කළත් පුළුවන්. ඒ වගේ අපි දන්න භාවනාවක් ඔන්න උදව් කරගන්න පුළුවන්. අර කලබලේ අඩු කරගන්න. දැන් ප්‍රශ්නේ හැම තියෙනවා. හැබැයි දැන් මේ ප්‍රශ්නෙට අපි මුණ දෙන්න සුදුස්සෙක් වෙන්න එපා මුලින්. ඒතරේ සුසුකම් භාවනාවෙන් ගන්න පුළුවන්. අතර හිත සංසුන් වුණාම ඔන්න බලන්න පුළුවන් මොකද්ද මේ ප්‍රශ්නේ. ඒකට තමයි ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ. සමහරට අපි මේ ප්‍රශ්නේ කියලා කියන්නේ ප්‍රශ්නෙට නෙමෙයි. සමහරට ප්‍රශ්නයක් නැති දෙයකට ප්‍රශ්නයක් කියනවා. කවුරු හරි කියපු වචනයක් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ප්‍රශ්නයක් තිබුණත් නැතත් ඒ සිද්ධිය හරියට තේරුම් ගන්න පුළුවන්. ඒතර සිදුවීමක් හරියට තේරුම් ගන්න නැතුව ඒට විසඳුමක් දෙන්න බෑ. තව කෙනෙක්ගේ ප්‍රශ්නය නම් අපිට හරියට අහන්න පුළුවන්. හරියට කියන්න මොකද්ද ප්‍රශ්නේ? ඇයි මෙහෙම කරන්නේ? හරියට අපිට ඒක විභාගයක් කරන්න පුළුවන්. එතකොට මේ මූලික ප්‍රශ්නේ විතරයි එයින් අතුරු ප්‍රශ්න හදාගන්නේ අපි. ඒත් ඒ වෙලාවේ කරන්න යමක් තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්. ඒ වෙලාවේ කරන්න දෙයක් නැත්නම් අපිට කල් දාන්න වෙනවා විසඳුමක් දෙන එක. තමයි කල් දෙමීම තමයි විසඳුම. දැන් අපිට ඒක තේරෙන්නේ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ගිහිල්ලා. ඒතර මේ වගේ මේ අර හිත නිරවුල් වුණාම කළ යුතු දේ මොකක්ද කියලා ඒ අවස්ථානෝචිතව කළ යුතු වඩා සුදුසුම දේ කුමක්ද කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. ඔය සිහිය නැති වෙච්ච ගමන් අපි හිර වෙනවා. දැන් හිර වුණ ඕනෑම අවස්ථාවක් අරන් බලන්න ඔය ප්‍රශ්නත් එක්ක හිර වෙනවනේ. අයියෝ මොනවා කරන්නද දන්නේ. දැන් ওই කාරණේ තමයි කියවෙන්නේ නිතරම. ප්‍රශ්නයක් වුණු ගාම කියවෙන මොනවා කරන්නද තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිර වෙලා. දැන් අපි ගිහිල්ලා තාප්පෙකට හේත්තු වෙලා. එතනින් එහාට යන්න බෑ දැන්. සිහිය ඇති කරගන්න. අර වර්තමානයේට ඇවිල්ලා සිහිය හදාගත්තාම පෙනෙයි පාරවල් සිය ගාණක් තියෙනවා. විසඳුම් තියෙනවා ඕනේ තරම්. ඒවා අපි මෙපමණ වෙලා දැක්කේ නැහැ. අපි අඳ වෙලා හිටියේ, කලබල වෙලා. නෑ, දොරටු තියෙනවා. එතකොට එයින් අපිට වඩා සුදුසුම විසඳුම හොයාගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමාත සුදුසුම විසඳුම තමයි කිසිවක් නොකර සිටීම. දේන සුදුසුම විසඳුම ඒකත් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අතර කරන්න දෙයක් තියෙනවා ඒ කරන්නත් පුළුවන්. ඒතර මේ තමයි භාවනාවෙන් අපිට ගන්න තියෙන පළවෙනි ප්‍රයෝජනය. ඔය ඉදිනදා ගැටලු එක්ක දැන් දෙවෙනි ප්‍රයෝජනය මොකද්ද? මේ ගැටලු හදාගන්න නැතුව ඉන්නත් භාවනාව උදව් වෙනවා. දැන් බොහෝ ප්‍රශ්න ගැටලු කියන්නේ අපේ අනවබෝධය නිසා හදාගන්න දේවල්. ඒක අපිට පස්සේ තේරෙන්නේ. අයියෝ එදා මං මෙහෙම කරා නම් මේ ප්‍රශ්නේ අද නෑනේ කියලා කාලයක් ගියාම ඒ අවබෝධය ලැබෙනවා. ඒතර ඒ අවබෝධය මුලින්ම තිබ්බනම් අපි ඔය ප්‍රශ්නේ හදාගන්නේ නෑනේ. භාවනාවෙන් කරන්නේ අන්නේ අවබෝධය අපිට ලබලා දෙනවා. ඒතර මේ අතීතයට විසඳුම් දීමක් නෙමෙයි කරන්නේ. අනාගතයේ සඳහා ප්‍රශ්න හදාගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව භාවනාවෙන් ලැබෙනවා. අතීතේ අනවබෝධය නිසා හදාගත්ත දේවල් වලටත් වර්තමාන වශයෙන් අපිට ඒවා හරියට තේරුම් අරගෙන සුසු දෙයක් කරන්න පුළුවන්. ඒ පළවෙනි ප්‍රයෝජනේ භාවනාවේ. දෙවෙනි ප්‍රයෝජනේ මොකද්ද? අනාගතයේ සඳහා ගැටලු ඇති නොවන විදිහට වර්තමානයේ කටයුතු කරන්න පුළුවන්. සිහිය තියෙනවනම්, ඉවසීම තියෙනවනම්, උපේක්ෂාව තියෙනවනම්, කරුණා මෛත්‍රී තියෙනවනම්, ඒවත් ඒ ගුණ තියෙනවනම්, හැකියාවන් තියෙනවනම් වර්තමාන වශයෙන් අපිට පුළුවන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වර්තමානයේ බුද්ධිමත්ව කටයුතු කරනකොට අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න වලින් ඒ වගේ පොදු උත්තරයක් තමයි දෙන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම අහවල් එදිනෙදා ජීවිතයේ තියෙන අහවල් ප්‍රශ්නෙට කොහොමද භවනාවෙන් උත්තර හොයන්නේ කියලා ඇහුවොත් සමහරට එහෙම ඒ විශේෂ කරලා කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් භවනාව තියෙන්නෙම ඔය කාරණා දෙකට තමයි වෙන කිසි දෙයකට නෙමෙයි. වර්තමානයේ තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන ඒවට වඩාත් සුදුසුම විසඳුම හොයාගන්නත් අනාගතය සඳහා ප්‍රශ්න හදාගන්න නැතුව ජීවත් වෙන්න. දැන් ඔය උපේක්ෂාව කියන දේ එය මේ සමතේ ප්‍රතිඵලයක් විතරක්ම නෙමෙයි. උපේක්ෂාව විස්තර කරේ අර රසවත් දේවලු ජීවිතය අත්දකින්න ලැබෙනවා. ඒ වගේම නීරස දේත් ලැබෙනවා. ඒ ඒ ස්වභාවය නැති වෙන්නේ උපේක්ෂාව කියලා. දැන් ලුණු ගානට තියෙනවා නම් ගානට තියෙනවා, අඩු නම් අඩුයි, වැඩි නම් වැඩි. දැන් මේවා තේරෙනවනේ. දැන් ලුණු වැඩි කියන එක තේරෙනවා. කොච්චර උපේක්ෂාව තිබ්බත් තේරෙනවා ලුණු වැඩි නම් වැඩි. හැබැයි ඒ මානසික ගැටලුවක් කරගන්නේ උපේක්ෂාව තියෙනවා. නොකා ඉන්න පුළුවන්. ඒ කන්න බැරි නම් කන්න බැරි මට්ටමට ලුණු තියෙනවා නම් නොකා ඉඳි. හැබැයි ඒ ගැටලුවක් කරගෙන උයපු කෙනත් එක්ක ප්‍රශ්නයක් හදාගන්නේවත් එහෙම යන්නේ නැහැ. මොකද්ද මේ රහ කියන දේ? ওই දිවට දැන්නලා නැති වෙන දෙයක් නේ. ඕනෑම රහක් බලන්න. ඒ රහ රහ කියන්නේ තිත්ත වුණත්, කහට වුණත්, පැණි රහ වුණත් මේ අවුරුදු ගණන් එක දිගට දැනෙන දෙයක් නෙමෙයිනේ. රහ තමයි අඩුවෙන්ම අත්දකින්න දෙය ජීවිතේ. ඒ අනිත් දේවල් නම් වැඩි කාලයක් අත්දකින්න පුළුවන්. නමුත් රහක් කියන දේ අත්දකින්නේ ඒ කෑමයි දිවයි එකට ගැටෙන මොහොතේ විතරයි. ඒක තප්පර ගානයි. එතකොට කොපමණ රසවත් වුණත්, කොපමණ නීරස වුණත් අර සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා මේක ටික වෙලාවයි, මේ රහත් ටික වෙලාවයි තියෙන්නේ, නීරසත් ටික වෙලාවයි, සල්ප වෙලාවක්. එතකොට මේ අත්දැකීම් දෙකම, රසවත් වූ අත්දැකීම් සහ නීරස අත්දැකීම් තාවකාලිකයි, සදාකාලික නෑ. දුක සදාකාලිකත් නෑ, සැප සදාකාලිකත් නෑ. දැන් ඒ විදිහට දුක සහ සැප, රස සහ නීරස ගැන අවබෝධයක් එනකොට එතනදී ඇතිවෙනවා කිසියම් මධ්‍යස්ථ ස්වභාවයක්, කිසියම් ලොකුවට ගණන් ගන්නේ නැති ස්වභාවයක්. ඔය අනිත්‍ය පේනකොට දැන් හොඳ උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ ඊට මහා චෝදනාවක් ඇවිත් මුළු නගරෙම බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට චෝදනා කරන්න පටන් ගත්තා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඇවිත් බුදුරජාණන් වහන්සේට යෝජනා කළා, අපි වෙන නුවරකට යන්, මේ නුවර මිනිස්සු බයිනවා අපිට. බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර දන්නන්ට ඒ නගරෙත් මිනිස්සු බැන්නොත් මොකද කරන්නේ? ඉතින් තව නගරයකට යන්න වෙනවා. ඉතින් ඒ ගමන ඉවරයක් නැහැ. ඔය බැනුම වැඩිම වුණොත් දවස් 7ක් තියෙයි. ඇත්තනේ. තෝරන බැනුම දිගටම බැන බැන ඉන්නේ නැහැ නේ. ටික දවසක් තියලා නැතිලා යනවා. ඒ බව දන්නා ඒ ප්‍රඥාව කලබල වෙන්නේ නැහැ මොන අත්දැකීම ලැබුවා. එතකොට මේ කියන්න හදන්නේ එක් පැත්තකින් උපේක්ෂාව කියන දේ විදර්ශනාව නිසා ඇති වෙන දෙයක්. ඒ විදර්ශනාව නිසා ඇති වෙන උපේක්ෂාවට තමයි උපේක්ඛා සම්බොජ්ජංග කියන්නේ. මේ සප්ත බොජ්ජංග වල අවසානම බොජ්ජංගේ තමයි උපේක්ඛා සම්බොජ්ජංග. එතකොට ඒ තමයි විදර්ශනාවෙන් ඇති වෙන උපේක්ෂාව. හුස්ම දිහා බලන් ඉන්නකොට සිතිවිල්ල මොකක් වෙන? ඔව් එහෙම තමයි. අපි බලන දේනේ අපිට හොඳට පේන්නේ. දැන් සිතිවිලි දිහා බලන් ඉන්නකොට හුස්ම එන යන්නේක අපිට හරියට පේන්නේ නැහනේ. ඒතර හුස්ම දිහා බලනකොට හුස්ම හොඳට පේනවා එන යන හැටි. එහෙම තමයි. ඔය සියල්ලම දකින්න බෑ අපිට කොහොමවත්. ඒ එහෙම කිසිම ක්‍රමයක් නැහැ. සියල්ල එකපාර දකින්න පුළුවන් ක්‍රමයක්. අපි බලන දේ තමයි අපිට පේන්නේ. ඒ දේ තියෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් ඉච්චරයි. දැන් ඔය ලේ පරීක්ෂා කරනවනේ රෝගවලට. එතකොට මේ ලේවල තියෙන හැම දෙයක්ම දැනගන්න බෑ. ඒ පරීක්ෂා කරන දේ තමයි ඒ දේ තියෙනවද නැද්ද කියලා විතරයි ඒකෙන් දැනගන්න පුළුවන්. තව දෙයකට වෙන පරීක්ෂණයක් කරන්න ඕනේ. තවත් දෙයකට තවත් පරීක්ෂණයක්. එතකොට කිසියම් දෙයක තියෙන සියල්ලම දැනගන්න පුළුවන් පරීක්ෂණයක් නැහැ. මොකද සියල්ල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. සියල්ල කියන්නේ අචින්ත්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒක තමයි හැටි. එතකොට අපි හුස්මට අවධානයෙන් ඉන්නකොට, සිහියෙන් ඉන්නකොට අපිට හුස්ම ඇතුල් වීම පිටවීම මනවින් ප්‍රකට වෙනවා. දැන් ඒ එහෙම සිටීම නිසා අපේ සිහියත් දියුණු වෙනවා. හුස්ම වැටෙනවා කියන්නේ හොඳට සිහිය ඇති වෙනවා. ඊළඟට දැන් එතනදී සිද්ධ වෙන ඊළඟ කාර්යය මොකද්ද? අර සිතිවිලි එන සිතිවිලි වලට කෑම දෙන්නේ නැහැ අපි. ආහාර දෙන්නේ නැහැ. දැන් අපි හුස්මත් එක්ක හිටියේ නැත්තම් වෙන්නේ මේ සිතිවිලි එන සිතිවිල්ලට අපි කෑම දෙනවා. එතකොට මේ සිතිවිලි වැවෙනවා. සිතිවිලි ධම්මල් පරම්පරා හදාගන්න. දානපාන සතියේදී ඒ කාර්යය වෙන්නේ නැහැ. ඒ සිතිවිල්ලක් එනවා, ඒක එහෙම්මම අතුරුදහන් වෙලා යනවා. ඉතින් ඒ තමයි විය යුත්තේ. ඒ සිතිවිල්ලක් කියන්නේ බරක් නොවන තැනකටපත්. ඒ සිතිවිලි නිසා හිත වෙහෙසටපත් වෙන්නේ. සාමාන්‍යයෙන් සිතිවිලි නිසා හිත වෙහෙසටපත් වෙන. ආනාපාන සතියේදී සිතිවිලි නිසා හිත වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි ආනාපාන සතිය කරන්නත් ඕනේ. චිත්ත සංඛාර ඒ චිත්ත සංඛාර කියන දේවල් සංසිඳ වෙන විදිහට තමයි ආනාපාන සතිය වඩන්න ඕනේ. පස්සම්භයං චිත්ත සංඛාරං කියලා කියන්නේ. දැන් සිතිවිලි දිහා බලනකොට මුලදි සිතිවිලි පේන්නේ නැහැ. මේ සිතිවිලි දිහා බලන් ඉකොට මුලදි මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේක මහ අවුලක්නේ පේන්නේ. මහ වේගෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි සිතීම. ඒකේ සිතිවිල්ලක් දිහා බලන්න බෑ. හැබැයි ටිකක් බලාගෙන ඉන්නකොට අපේ සිහිය සියුම් වෙනකොට මේ සිතිවිල්ල පේන්න පටන් ගන්නවා. කියන්නේ මොකද්ද මතක් වුනේ කියලා අපිට පේනවා. අපිට දැනගන්න පුළුවන් මතක් වුණු දේ. ඊළඟට තවත් සිහියෙන් ඉන්නකොට මේ මතක් වුණු දේ කොපමණ වෙලාවක් තියෙනවද කියලාත් අපිට දැනගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මතක් වෙනවා මතක් වෙනවා මතක් වෙනවා. ඒ කියන්නේ එකක් මතක් වෙනවා තව එකක් මතක් වෙනවා තවත් එකක් මතක් වෙනවා. ඉතින් තවත් භාවනා කරනකොට අර පළවෙනි එක මතක් වුණාම ඒක ටික වෙලාවක් හිතේ තියෙන බව පේනවා. ඒ තවත් සිහිය සිවුම් වෙනවා. තවත් සිහියෙන් ඉන්නකොට එකක් මතක් වෙලා ඒක අමතක වෙලා ගිහිල්ලා තමයි ඊළඟ එක මතක් වෙන්නේ. يعني දෙකක් එකට මතක් වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ අමතක වුණාට පස්සේ තමයි දෙවෙනි කාරණයක් මතක්
වෙන්නේ.
මොකද්ද? අමතක වෙලා ගියා කියලා පස්සේ ඕන්නම් දැනගන්න පුළුවන්. හවල්දේ මතකයේ තිබුණානේ දැන් ඒක අමතක වුණානේ කියලා ඕන්නම් පස්සේ මතක් කරගන්න පුළුවන්. හැබැයි නෑ එහෙම දැනගන්න බෑ. අමතක වුණා කියලා දැනගන්න බෑ. මතක් වුණා කියලා දැනගන්න පුළුවන්. හවල්දේ මතක් වුණා. ඒ දේ මතකේ දැන් තියෙනවා කියලා දැනගන්නත් පුළුවන්. එච්චරයි. කිසිම දෙයක් කිසිම සිතිවිල්ලක් නැහැ කියලා දැනගන්න පුළුවන්. සමහරට කිසිම දෙයක් නැහැ හිතේ. කිසිම දෙයක් නැත්නම් කිසිම දෙයක් නැහැ බව නැති බවත් සිහියෙන් දැනගන්න පුළුවන්. මුලින්ම නම් සිතිවිල්ලක් ආවා කියලා විතරක් දැනගත්තොත් ඇති. හිතුණා, මතක් වුණා. එහෙම දැනගත්තාම හොඳටම ඇති. හැබැයි දැන් එහෙම දැනගන්න උදව්වක් වෙනවා මේ මතක්ුණේ අතීතයේද අනාගතයේද කියලා එහෙම අපි පොඩි වර්ග කිරීමක් කරනවා. මොකද නිකාම් බලන් ඉන්න අමාරුයි. යම්කිසි කාර්යයක් කරනවා නම් පහසුයි. ඒ නිසා ඔය මතක් වෙන දේ වර්ග කරන්න. මේක අතීතයට සම්බන්ධ, මේක අනාගතයට සම්බන්ධ. එතකොට පහසුයි. පොඩි පහසුවක් තියෙනවා. කොහොම හරි සිතිවිල්ලක් ආවා කියලා දැනගත්තත් කමක් නැහැ. ඊළඟට මේ මොකක් ගැනද සිතිවිල්ල ආවේ කියලා නම් යන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම හැබැයි සිතිවිල්ලක් එනකොට මේ මොකක් ගැනද කියන එක අපිට තේරෙනවනේ. මේ ගෙදර ගැන සිතිවිල්ලක්ද, පුද්ගලයෙක් ගැන සිතිවිල්ලක්ද, ඒ එහෙම මතක් වෙනවනේ. හැබැයි බලන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ සිතිවිලිත් එක්ක, ඒ කියන්නේ මතක් වීම එක්ක අපිට හැඟීම් ඇති වෙනවා. සමහර මතකයන් එක්ක හැඟීම් වෙනවා. සමහර මතකයන් එක්ක හැඟීම් නැහැ. يعني සමහර දේවල් මතක් වුණාම අපේ හිත ආවේගශීලී වෙනවා. සමහර මතකයන් එක්ක නැහැ ආවේගශීලියක් නැහැ නිකන් මතකයක් විතරයි. ඒතරටි ආවේගශීලී වීම දැනගන්න. මොනම විදිහේ හරි හැඟීමක් හිතට කරුණාවක් ඇති වෙන්න පුළුවන් තරහක් එන්න පුළුවන් ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන් තනිකමක් මොකක් වුණත් ඒ සිටිවිල්ලක් එක්ක හැඟීමක් එනකොට දැනගන්න ඒ ගැන නම් සිහිය තියාගන්නම වෙනවා එහෙම නැත්තම් වෙන්නේ ඒ හැඟීමට අපි ආරූඪ වෙනවා එතකොට ඒ තරහ අපේ තරහක් බවට පත් වෙනවා මේක අපේ තරහක් නෙමෙයි ඒවා අපිට අයිති නෑ ඔය අප කලිනුත් උදේ කතා කරේ මේවා අතීතයට අයිති දේ අපිට අයිති දේ නෙමෙයි අපිට එදා අයිතියක් තියෙන්නේ නැති එදා හැබැයි අද නෑ ඒ අයිතිය ත්‍රාදා අපිට අයිති නැති දේවල් අයිති කියලා හිතුව ගමන් ඒවා අපේ දේවල් වෙනවා එතකොට ඊයේ තිබිච්ච දුක අද දුකක් බවට පත් වෙනවා ඒක අදට අයිති දුකක් නෙමෙයි ඊයට අයිති දුකක් ඒ සිහියෙන් ඔය හැඟීමක් ආවා කියලා දැනගත්ත ගමන්ම ඒ හැඟීම අදට අයිති නෑ කියන කාරණේ පැහැදිලි වෙනවා අදට අයිති නෑ අද ඉන්න මට අයිතිත් නෑ ඉතින් මේවා මගේ දේපල නෙමෙයි මගේ වර්තමාන දේපලක් නෙමෙයි මේ ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. අනාත්ම කියන්නේ අපිට අයිති නැහැ කියන එකනේ. මගේ ආත්මය නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, එහෙමනේ කියන්නේ. ඉතින් ඒක තමයි මේ. සිහියෙන් ඉන්නකොට ඔන්න සිතවිල්ල, සිතවිල්ලත් එක්ක නැහැඟී මේ දෙකම වර්තමාන මට අයිති දේවල් නෙමෙයි. එනිසා මේව මම බාර ගන්න ඕනේ නැහැ. ඒ ඇඳුම් මං ඇඳ ගන්න ඕනේ නැහැ. ඒ තරහ මගේ තරහ කරගෙන මම මේ ක්‍රියා කරන්න අවශ්‍ය නැහැ.
සමහර වෙලාවට සිතුවිලි වලින් අර මාකරේ අපි කන්සන්ට්‍රේට් කරගෙන යන ඒ සිතුවිලි ඇවිල්ලා අපිව සංසතියෙන් එළියට අරගෙන ඒකෙන් ඒකකට යවනවා. උදාහරණයක් ගත්තොත් දැන් ටික විතරද ඒක තර්කයේ උත්තර දුන්න අමල් පොතක තිබ්බා මෙහෙම කියලා. ඉතින් ඒක සර්ගේ දේශනා ආවෙන්නකොට මගේ හිත අහකට ගියා. අහකට ගියෙන් මට මතක් වුණා ඒ පොතේ තියෙනවා කියලා. මම ආවැන්න එක්කෙනෙක් හරි යනවා දෙකරේ කියලා විදි පොඩක් දකින්න පුළුවන් වගේද. ඒක සර් කිව්වෙ මොකද කියලා මට ඇහුන්නේ. ඒක මට ඕනෙම නැති කියලා දේශනා වන්නේ. හැබැයි හිතේ බලෙන් වගේ අරගෙන නැහැ. ඒ වගේ වින් වින් එකක් හරියක් මාරේ වගේ.
ඔව් දෙහෙම වෙනවා. ඒක තමයි ඔය හිත දුවනවා, හිත චංචලයි, ඒකාග්‍ර නැහැ කියලා කියන්නේ ඒක තමයි. හැබැයි ඇත්තටම නම් මේ සිතිවිල්ලකට බෑ අපිව ඇදගෙන යන්න. අපේ අවධානය බිඳින්න සිතිවිල්ලකට බෑ. වෙන්නේ මේ අපි සිහියෙන් ඉන්නේ නැතිකම පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙන්නේ. සිහියෙන් ඉන්නවා නම් සිතිවිල්ලකට බෑ අපේ අවධානය කඩන්න. ඒ කියන්නේ සිතිවිල්ලක් ආවා. එතකොට ඒ සිතිවිල්ල දැන් මම බාර ගන්න ඕනේද? ඒ සිතිවිල්ලට මුල් තැන දීලා ඒ සිතිවිල්ල ඔස්සේ යන්න ඕනේද? ඔන්න අපි තීරණයක් ගන්න ඕනේ. සිහියේ හිටියනම් ඒ තීරණය ගන්න පුළුවන්. එතකොට මේ සිතිවිල්ල පස්සේ යන්න ඕනේ නැහැ. එතකොට අපි ඒක අතාරිනවා. එතකොට ඒ සිතිවිල්ල යනවා අපි මෙතන නවතිනවා. එතකොට ඔය සිතිවිල්ලකට අපිව ඇදගෙන යන්න හැකියාව ලැබෙන්නේ අපි සිහියෙන් ඉන්නේ නැති නිසා. අසිහියේ ප්‍රතිඵලයක් මිස වෙන සිතිවිල්ලක තියෙන බලපුලුවන්කාරකමක් නිසා නෙමෙයි. ඒ නිසා තමයි ඔය සමාධිය ඇති වෙන්නේ හැම විටම සතියෙන් පස්සේ. සතියෙන් සම්මා සතියෙන් පස්සේ තමයි සම්මා සමාධිය තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතකොට සම්මා සතිය නැත්තම් සම්මා සමාධියක් නැහැ. සිහිය නැති තැනක සමාධියක් නැහැ. තියෙන්නේ වික්ෂිප්ත බව. විසිරෙන ගතිය. ඒ නිසා මෙතන සිතිවිලි නැති කරන්නවත් සිතිවිලි දුබල කරන්නවත් නෙමෙයි අවශ්‍ය වෙන්නේ අපි සතිමත් වීම අපි සිහියෙන් සිටීමේ පමණයි සිතිවිලි වල කිසි ප්‍රශ්නයක් නැහැ ඒවට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ අපි සිහියෙන් ඉන්නවනේ හැබැයි සිහිය නැති වෙච්ච එක තප්පරයක් හොඳටම ඇති සිතිවිල්ලකට අපිව හැටක්ම ගානක් ඈතට එක්ක යන්න අවුරුදු ගානක් ආපස්සට එක්ක යන්න පුළුවන් එක තප්පරයක එක ක්ෂණයක අසිහියට එතකොට ඒ එහෙම ගියාම මෙතන වෙන දේ අපිට පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑනේ ඒ තප්පරේ අපි මෙතන නෑ තප්පර දෙකක් හිටියනේ ඒ තප්පර දෙකේ අපි මෙතන නෑ හැබැයි මෙතන යමක් සිද්ධ වෙනවායි සිදුවෙන දේ නවතින්නේ නෑනේ අපි හිටියත් නැතත් හැබැයි ඒ සිදුවෙන දේ අපි දන්නේ නෑ මොකද්ද උනේ මොකද්ද සිද්ධ උනේ අපි දන්නේ ජීවිතේ ජීවිතේ බොහෝ සිදුවීම් වෙනවා අපේ නොදැනුවත් කමින් කියන අපි දන්නේ නැහැ ආ ඕ ඒ එහෙම තමයි වෙන්න ඕනේ ඈ ඒ ඇත්ත දකින්න යථා ස්වභාවය දකින්න මේ කාල පරිච්ඡේදයක් නැහැනේ මෙන්න මේ වෙලාව විසිට හවල් වෙලාවට විතරයි ඇත්ත දකින්නේ අනිත් වෙලාවට ඈ එනෝ දැක්කට කමක් නැහැ කියලා එහෙම එකක් නැහැ අපි මේ වාඩි වෙලා විධිමත්ව මේ දවස් ගානක් කරන පුහුණුවෙන් ඒ සුදුසුකම ඇති කරගන්නේ සුදුසුකම් අර මුල් කියපු කාරණේ හරි වටිනවා අර මේ අර මුලින්ම කිව්වේ හිතට මේ ශරීරය සැපපත් කරන්නම යෝනේ කියලා. දැන් ඒක තමයි ඇත්ත. ඒ ඕනේ මේ ශරීරයට තියෙන ආදරේ හින්දා නෙමෙයි. එයාට සතුටු වෙන්න ඕනේ. එයා දන්නේ වෙන විදියකට සතුටු වෙන්න. හිතට අවබෝධයක් නැහැ මේ ස්වාධීනව සතුටු වෙන්නේ කොහොමද කියලා. එයා හැම වෙලේම ශරීරය මත යැපෙනවා. ඒ නිසායි ශරීරයේ මේ හොඳට තියාගන්න, නිරෝගීව තියාගන්න, සුවසේ තියාගන්න එයා දන්න වීර්ය ඔක්කොම දාන්නේ. ඒ ශරීරයට තියෙන කරුණාවකින් නෙමෙයි. ඒක පුදුමාත්මාර්ථකාමී ස්වභාවයක් ඔය හිතේ තියෙන්නේ. හිතතරම් ඒ ඔය හිතතරම් ආත්මාර්ථකාමී නෑ වෙන කිසිවක්. ශරීරයේ ප්‍රයෝගිකතාවය නෙමෙයි. ඒක තමයි යාට ඕනේ. ඉතින් යා දන්නේ එකම විදිය සතුට වෙන්නේ ඒකනේ, ඒක මොනවා හරි කවලා පොවලා හාන්සි කරවලා නාවලා. ඉතින් ඒ විදිහට යා සතුට වෙනවා. ඉතින් තවත් කවුරු හරි කිව්වොත් එහෙම ඔයාලා ලස්සනයි කියලා, ඒ සතුට වෙන්නේ ශරීරේ නෙමෙයිනේ. ඔව් ශරීරේ ඒක දන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඔව් ඒක සතුට එන්නේ හිතට, එයාට සතුටුයි. හරි මම ලස්සනයි කිව්වා. හැබැයි එයා නෙමෙයි ලස්සනයි කිව්වේ, ශරීරේ හිත ලස්සනයි කියලා නෙමෙයිනේ කිව්වේ කවුරුවත්. මූණ ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, ඇඳුම ලස්සනයි මොකක් හරි කිව්වම එයා ඒකෙන් සතුටු වෙනවා. ඒතර බලන්න එයා කොච්චර බොළඳද කිය, කොච්චර බොළඳ හිතක්ද තියෙන්නේ. ඉතින් මේ ඒ කාරණේ අවබෝධ කරගත්ත එක වටිනවා. ඒතර විදර්ශනා කියන්නේ ඒක තමයි. අපේ සිතිවිලි ඇති වෙන්නේ කොහොමද කියලා බලන එක. ඇයි මෙහෙම හිතුනේ කියලා බලනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඔව් යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙහෙම හිතුනේ කොහොමද? මොකද්ද හේතුව මෙහෙම හිතෙන්න? යෝනිසෝච මනසිකාර. ඒ මනසිකාරය බලනවා කොහොමද මුල මොකද්ද මනසිකාරය? ප්‍රභවයේ මුනේ කොහොමද මනසිකාරය? එහෙම හොයාගන්න. ඒ හොයාගත්තම ඔන්න අපිට තේරෙනවා මේ මෝඩකම, මෙන්න මේ මෝඩකම. ඒක මෝඩකම. ඒතර විදර්ශනාවෙන් කෙරෙන්නෙම මෝඩකම දකින්න එක අපේ. මෝඩකම දැකීමම තමයි ප්‍රඥාවන්ත වීමේ මුල. වෙන ක්‍රමයක් නෑ. ප්‍රඥාවේ ආරම්භය මොකද්ද? මේ මෝඩකම දැකීම. ඔව් ඒ අනිත්‍ය වැඩිම නෙමෙයි, ඒ
අනිත්‍ය මෙන්න කියලා දැකීම.
ඔව් ඔව් ඒ ප්‍රඥාව කියන්නේ දේකට නෙමෙයිනේ. ප්‍රඥාව කියන්නේ දේකට නෙමෙයි. ප්‍රඥාව උපමා කරන්නේ ආලෝකයේ වගේ, ආලෝකයක් වගේ. ඒ කියන්නේ ඒ ආලෝකයේ තියෙනවා නම් ඒ වෙලාවේ තියෙන දේ හරියට පේනවා. රාලෝකේ නැත්තම් වෙන්නේ අපි මම්මුලා වෙනව, රැවටෙනවා. අපේ රැවටීම දැකීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. මොකද්ද මේ රැවටීම කියන එක? ඇතර එක රැවටීමක් තමයි ඒ නিত্য කියන රැවටීම. ඒ මොන විද්‍යාව දැනන් හිටියත් ඒ නিত্য කියන සඤ්ඤාව බොහොම තදින් මුල් බැහැගෙන තියෙනවා. බොහෝ ගැටුම් ඇති වෙන්නේ ඒ නිසා. කලින් කතා කරා වගේ කාරණා දෙකක්, ඒ දෙකේදීම අපි ගැටෙනවා. මොකද වර්තමාන සැප නැති වෙනකොටත් අපි ගැටෙනවා. වර්තමානයේ අත්දකින්න සැපක් තියෙනවද, ඒ සැප දිගටම තියෙන්නේ නැති වෙනකොට අපි දුකටපත් වෙනවා. ඒ සිද්ධියත් එක්ක අපි හැප්පෙනවා කියලා, ඔහොම වෙන්න එපා කියලා අපි බදාගෙන නවත්ත ගන්න හදනවා සැප. හැබැයි එහෙම අපිට නවත්ත ගන්න බෑ. සැපක් විඳින්න පුළුවන්, හැබැයි නවත්ත ගන්න බෑ අපිට. ඒ වගේම අපි මේ දුකකට එන්න නොදී දොරවල් වහනවා. දැන් සාමාන්‍ය හිතේ ප්‍රතික්‍රියා දෙකයි මේ. ওই ප්‍රතික්‍රියා දෙක තමයි තියෙන්නේ. සැපට යන්න නොදී දොර වහනවා, දුකට එන්න නොදී දොර වහනවා. එතන අපි මොන දොරවල් මොන අගුළු දාලා වැහුවත් සැප ඒ පැහැල දොරින් පලා යන එක නවත්තන්න බෑ. ඒත් කොහෙන් හරි ඒක නැති වෙලා අපි දන්නෙම නැහැ. අපි සියලු ආරක්ෂක විධිවිධාන දාගෙන හිටියත් මේන් බලනකොට ඒ තිබිච්ච සැප නැහැ. ඒක නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම අපි මොන විදිහේ රැකවල් දාලා හිටියත් දුකට එන්න එපා කියලා දුක ඇවිත් මෙන්න. දැන් මේ අත්දැකීම් දෙක හැම දිනාටම මුහුණ පාන්න වෙනවා. සැප විඳින සැප අහිමි වීමත් බලාපොරොත්තු නොවන දුක් විඳිට වීමත්. ඉතින් මේ දෙකේදීම අපි කම්පා වෙනවා. ওই සිදුවීම් දෙකේදීම එක වගේ කම්පා වෙනවා. තිබ්බ සැපක් නැති වෙනකොටත් අපි කම්පා වෙනවා. අනපේක්ෂිත දුකක් විඳින්න වුණාමත් කම්පා වෙනවා. දැන් ඒ ඔබතුමී කී වගේ අනිත්‍ය මෙනෙහි කිරීමේදී, මෙනෙහි කිරීම කියන්නේ අනිත්‍ය ඒ ස්වභාවය දකින්න, මේ වෙන හැටි බලන් ඉන්න. එතකොට පේනවා මේවා වෙන්නේ මෙහෙමයි. මේකක්වත් තියෙන්නේ නැහැ. කිසියම් වෙලාවක් තියෙයි, දිගටම නම් තියෙන්නේ නැහැ. දිගටම තියාගන්නත් බැහැ. මක් නිසාද? මේවා අපිට අයිති දේවල් නෙමෙයි. ඒ නිසාම දහම කියනවා මේ ස්වභාවයන්ට ලෝක ධම්මතා කියලා. ලෝක ධර්මතා. ඒ සැප දුක් දෙකට දහමේ කියන්නේ ලෝක ධර්මතා කියලා. ඊටින් ලෝක ධර්මතා 8ක් ගැන කියනවා. ඒ පුද්ගල ධර්මතා නෙමෙයි, අපේ දේවල් නෙමෙයි, ලෝක ස්වභාවයන්. ඒතරේ ලෝක ස්වභාවයේ චක්‍රයකට උපමා කළා. මේක රවුමක්. අටලෝ දහම චක්‍රය. මේක කැරකෙනවා. ඒ කැරකෙනකොට ඒ තැන ඇවිත් අපි ඉන්න තැනට එනවා කැරක් කැරක. ඒ කැරකෙන දෙයක් නැවතිලා නැහෙනි. අපහරහා ගමන් කරනවා. සියලුම සැප අපහරහා ගමන් කරනවා. එතන ඒ ගමන් කරනකොට කිසියම් කාලයක් ඒක අපි අත්දකින්නවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යනවනම් ඒ අතර කාලේ අපි ඒක අත්දකින්නවා. හරියට හුස්ම වගේ. දැන් හුස්ම නැවතිච්ච දෙයක් නෙමෙයිනේ. නැවතුණු දෙයක් නොවුනට ඒ හුස්ම ඇවිත් යන්න කිසියම් කාලයක් ගත වෙන නිසා අපිට පුළුවන් හුස්ම අත්දකින්න. ආස්වාසය අත්දකින්න පුළුවන්. ප්‍රස්වාසයත් අත්දකින්න පුළුවන්. හැබැයි නවත්ත ගන්න බෑ එකක්වත්. ත්‍රිමේ සැප යනු අපහරහා ගමන් කරන ලෝක ධර්මතාවයක් හරියට හුස්ම වගේ. දුකත් ඒ වගේ. පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඕනෑම දුකකට, ඕනෑම අසහනයකට ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. හැම සැපකුත් ඒ වගේ. ඒතර මේ ධර්මතාවයට යටත් නොවුණු කිසිම සැපක් අපි ජීවිතේ විඳලා නැහැ, දුකක් විඳලත් නැහැ. ඒතර මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. විඳින විඳින හැම අත්දැකීමක් පාසාම බලන්න. ඒතර බලනකොට පේනවා ඔය ඇත්තනේ. මේ දිගට තියෙන්නේ. ඔය අනිත්‍ය කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි නිට්ය නැහැ කියන එක. අනිච්ච නිට්ය නැහැ. දිගටම තියෙන්නේ. දෙවෙනි අර්ථය තමයි මේ අනියත කියනකොට නියත නැහැ කියන එක. නියත විදිහට කියන්න බෑ. නිශ්චිත නැහැ. ඒ කියන්නේ වර්තමානයේ විඳින දේ දුක හෝ සැප හෝ කොපමණ වෙලාවක් තියෙද කියලා නිශ්චිතව කියන්න බෑ. ආයු කාලය ගැන කියන්න බෑ අපිට. මේක පැයක් තියෙයිද මේ සතුට, දවසක් තියෙයිද, එහෙම කියන්න බෑ. අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත කියන අර්ථයත් අනිච්ච කියන එකේ තියෙනවා. මම හදාගන්නේ මේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ කියන්නේ සිතිවිල්ල නිසාම නෙමෙයි ඒ මේ නුනුවණින් සිටීම නිසා. ඒකට හිතන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. නුවණින් හිතන්නත් පුළුවන්, අනුවණින් හිතන්නත් පුළුවන්. අනුවණින් හිතනකොට ඔය සියලුම ප්‍රශ්න ඇති වෙනවා. ඒතර ප්‍රශ්න දුක් කියන්නේ නිස්පාදනයක්. අයෝනිසෝ මනසිකාරයේ නිස්පාදනයක්. ඒතර මම කියලා කියන්නේ ඒ වැරදි චින්තනයේ ප්‍රතිඵලයක්. ඔව්. ඔව්. ඒ තමයි හැමදේම අනිත්‍යයි. සිතිවිලිත් අනිත්‍යයි. ඈ. අනිත්‍ය නොවන දෙයක් නැහැ. කොයි දෙයක් අනිත්‍යයි. සිතිවිලිත් අනිත්‍යයි. තරහත් අනිත්‍යයි, ආදරයත් අනිත්‍යයි, මමත්වයත් අනිත්‍යයි, ලස්සනත් අනිත්‍යයි, කැතත් අනිත්‍යයි. ඉතින් කොයි දෙයක් අනිත්‍යයි? හුස්මත් අනිත්‍යයිනේ. ඉතින් එතනින් හුස්මෙන් පටන් ගත්තාම අනිත් හැමතේම අනිත්‍යයි. නෑ, ස්වභාවයන් දෙකක්. දැන් ඒ උපාදානස්කන්ධේ විඥානීය කියන්නේ මමත්වයෙන් අල්ලගත් එකන්නේ, උපාදානය කරගත් එකන්නේ. එතකොට චක්කු විඥානීය කියන එක උපාදාන නොවිච් එකක්. එතකොට ඒක අයිති වෙන්නේ පංචස්කන්ධයට. ඔව්, පංචස්කන්ධේ තියෙන විඥානයයි පංච උපාදානස්කන්ධේ විඥානයයි දෙකක්. සිතිවිල්ලක් ඇති වෙන්නේ පංචස්කන්ධයේ තියෙන විඥානය කොහෙම කියන්න පුළුවන්. හැබැයි ওই සිතිවිල්ල කියන්නේ පංචස්කන්ධේම කොටසක්. ඒ පිට දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පංචස්කන්ධයට අමතරව තවත් මොනව හරි නැහැ. ඒතර සිතිවිලි කියන ඒවා අයිති වෙන්නේ සංකාර ස්කන්ධයට. හතරවෙනි ස්කන්ධයට. ඉතින් මේ මොන ජීවිතේ මොකක් ගත්තත් ওই ස්කන්ධ පහෙන් එකට තමයි යන්නේ. චන්දරාගය සංඛාර ස්කන්ධයේම කොටස. චන්දරාගයේ කොටස නැදේ දැන් ওই විදියට හිතුවොත් නම් පටලැවෙනවා. ඈ. එහෙම කොහෙවත් කියලා තියනද ওই විදියට?
නැත්නම්
මම දැන් දෙවෙනි එකට තමයි ඔව් ඔහොම හිතන්න හේතුව මොකද්ද? ওই චන්දරාගයක් ඔතෙන්ට ගෙන ඇවි.
ඇති වෙන සිත
චන්ද රාගයෙන්
ඔය කාරණේත් ඉතින් ඔය සිතිවිල්ලක් ඇති වුණා කියන තැන පංච ස්කන්ධේම තියෙනවා. ඒ ස්කන්ධ පහම එතන තියෙනවා සිතිවිල්ලක් ඇති වුණා කිව්වා. සිතිවිල්ලක් නිකන් ඇති වෙන්නේ නැහනේ. සිතිවිල්ලක් ඇති වෙන්නේ කිසියම් ආයතනයක් මුල් කරගෙන එක්ක පේන්න ඕනේ, ඇහෙන්න ඕනේ, මතක් වෙන්න ඕනේ. එතකොට ඒකේ රූපස්කන්ධේ තියෙනවා. විඳීමක් තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. ඕනෑපාකමක් තියෙනවා. ඉතින් අර කියපු අර චක්ක විඥාන ওই කතන්දරෙත් තියෙන. ඉතින් තව ස්කන්ධ පහම තියෙනවා සිතිවිල්ලක. ඉතින් සිතිවිල්ලක් ඇති වුණාම, ඒ කියන්නේ යමක් ඇහුණාම, දැක් පෙනුණාම, ස්පර්ශ කළාම, දෙයකින් සිතිවිල්ලක් කියන්නේ එහෙම වුණාම, එහෙම සිතක් පහළ වුණාම ඊළඟට ඒ සිතිවිල්ල අර විදියට අපි විනිශ්චය කරනවා. හොඳද නරකද කියලා. විතර්ක කරනවා කියන එකට විතක්ක විතර්ක කරනවා මේක හොඳද නරකද ඉතින් විතර්ක කරාම හොඳයිද නරකයිද කියලා අපි නිශ්චයකට එනවා විනිශ්චයකට එනවා ඉතින් හොඳ නම් ඒක ප්‍රියයි නරක නම් අප්‍රියයි ප්‍රිය නම් අපි ඒකට මනාප වෙනවා අප්‍රිය නම් අමනාප වෙනවා ඕනෑම අත්දැකීමකදී ওই ටික වෙනවා අපිට. ඒ අත්දැකීමෙන් නවතින්නේ නැහැ. ඒ අත්දැකීම විතර්ක කරනවා, විනිශ්චය කරනවා, ප්‍රියාප්‍රිය දෙකෙන් එහෙකට යනවා, ඊළඟට මනාපමනාප. ඉතින් එහෙම ගියාට පස්සේ අපිට නවත්තන්න බැරි තැනකට එනවා. දැන් ඒ අත්දැකීමට ප්‍රිය නම්, ඒ අත්දැකීමට අපි මනාප වුණොත් ඒ අත්දැකීම එක්ක අපි ලෝකයක් හදා ගන්නවා. සිතිවිලි වලින් හදා ගන්නවා ලෝකයක්. ඒ තමන් ඒ හීනයක් දකින්න පටන් ගන්නවා ඒ අත්දැකීමත් එක්ක. ඒකට තමයි ප්‍රපංච කියන්නේ. ඉතින් එහෙම දිගට යනවා කතන්දරේ. එතකොට ඒ අත්දැකීම අමිහිරි නම් ඒ අත්දැකීමෙන් තොර වූ හීනයක් අපි හදා ගන්නවා. කොහොමද මම ඒ අත්දැකීමෙන් අයින් වෙන්නේ? මම වෙනම අත්දැකීම වෙනම කොහොමද තියාගන්නේ කියලා බලන්න. මමව තියාගන්න ඕනේ හැබැයි අර නීරස ටික අයින් කරලා රසවත් නම් ඒ රසයත් එක්ක මම කොහොමද තියාගන්නේ ඉතින් ওই දෙක දෙපැත්තෙන්ම අපි හිතනවා සැලසුම් කරනවා හීන හදනවා ප්‍රපංච කරන්නේ ඉතින් ඒක තමයි සංසාරය කියන්නේ සංසාරය කියන්නේ 아무ත දෙයකට නෙමෙයි ඔය දෙකේ ක්‍රියාවටනේ මිදින සැප දිගට තියාගන්න ගන්න උත්සාහයටයි විඳින දුක නැති කරගන්න ගන්න උත්සාහයටයි තමයි සංසාරය කියන්නේ. ඉතින් ඒ කියන්නේ මම සැපෙන්නම් ඉන්නේ ඒ සැප විඳින මම දිගටම තියාගන්න ඕනේ. ඒ සැප විඳින කෙනෙක් විදිහට මට දිගට ඉන්න ඕනේ. ඒතර මම මේ වෙලාවේ විඳින්නේ දුකක් නම් ඒ දුක නැතිව මාව තියාගන්න ඕනේ. ඉතින් ওই දෙපැත්තටම අපි හිතනවා. තල සැලසුම් කරනවා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන. ඉතින් ඒ ක්‍රියාත්මක කිරීම නිසා අපි දිගින් දිගට ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැ සැලසුමක් හදාගන්න කිසිම දුකක් විඳින්න නැතුව සැප විතරක් විඳිමින් ඉන්න එහෙම සැලසුමක් හදන්න අපි දන්නේ නැහැ. එහෙම දැනුමක් අපිට නැහැ. ඒ තාක්ෂණය අපිට ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මොන සැලසුම හදාගත්තත් ප්‍රශ්නයක් නැතුව හොඳට ඉන්න ඒ සැලසුම අත්සට කොහෙන් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. ඉතින් එතකොට ඒ එතනින් අපි ආය සැලසුමක් හදනවා. දැන් ඒ ප්‍රශ්නයක් ආවනේ ඒ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ? ඉතින් ඒ සැලසුමක් හදලා ඒක යනකොට ඒ ප්‍රශ්නේ විසඳුණාත් තව ප්‍රශ්නයක් එනවා. ඒ මෙහෙම තමයි සංසාරය. එතකොට අපි අද මේ විසඳන්නේ අද තියෙන ප්‍රශ්නයක් නෙමෙයි සංසාරේ. කවදා හරි තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අද විසඳ යන්නේ. ඒ විස්තරයන් යනකොට ඒක විසඳලා ඉවර වෙන්න කලින් අලුත් ප්‍රශ්නයක් එනවා. එතකොට අපිට පරණ ප්‍රශ්න ටික මතක නැහැ. ඒ අලුත් ප්‍රශ්නය අල්ලගෙන ඒක විසඳන්න බලන්න. ඉවරයක් නැහැ. ඒ විදියට නම් ඉවර වෙන්නේ නැහැ මේක.
ඒවත්
සිදුවෙන්නේ ගියාත්මක පින්පව් කිත්න. ඔව් එහෙමයි. ගියාත්මේ හරි මෙයාත්මේ හරි කරපු ඒ කර්ම නිසා අත්දැකීම් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ අත්දැකීම් ගැන ওই විදිහට හිතන එක නම් වෙන්නේ පිම්පව් නිසා නෙමෙයි, ඒක අපේ මොඩකම නිසා. අපේ සිහිය නැතිකම නිසා. ඒක වර්තමානයේ අපි සිහිය ඇති කරගත්තොත්, ওই සති සම්පජන්ණේ කියන එක සිහි නුවණ ඇති කරගත්තොත් අපිට පුළුවන් ඒ මොනවා නැවැත්තුවත් මොනවා ඇති වුණත් නැති වුණත් අපිට පුළුවන් එතනින් නැවතිලා ජීවත් වෙන්න. ඒ හැකියාව තියෙනවා සිහිය තිබ්බොත්. ඒක සිහිය කියන එක මේ ගියාත්මෙ පිම්පව් උඩ ලැබෙන එකක් නෙමෙයි, වර්තමාන වීරිය උඩයි සිහිය තියෙන්නේ. ඉතින් ගියාත්මෙ පිම්පව් උඩ අපිට සමහර විට බැනුම් අහන්න වෙන්න පුළුවන්, ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. දැන් සමහරට ඒ දෙක නම් ගියාත්මවල හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි හැම බැනුමක්ම ගියාත්මේ කරපු පවක් නිසාවත්, හැම ලාභයක්ම ගියාත්මේ කළ පිනක් නිසාම ලැබෙනවා කියන්න බෑ. එහෙමත් ලැබෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ ලැබෙන ලාභය අතීත පිනකින් ලැබෙන ලාභයක් කියන්නේ, ඒ ලාභය අල්ලාගෙන සංසාරෙ දිගට ඉන්න හදන එක නම් වර්තමානයේ කරන මෝඩ ක්‍රියාවක්. ඒක වර්තමාන ක්‍රියාවක්. ඒ ක්‍රියාව නොකර ඉන්න පුළුවන් අපිට සිහිය තිබ්බොත්. සිහිය නවත්තන්න පුළුවන් මේ ගමන. වීරියක් ඕනේ. සිහියෙන් කරන්නේ මේ දැනගන්න එක. දැන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා අපි දැනගන්න ඕනේ. ඒක තමයි සිහියෙන් කරන්නේ. සිහිය තිබුණ නැත්තත් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා, හැබැයි අපි දන්නේ නැහැ. සිහියේ කාර්යය තමයි වර්තමානයේ සිදුවන දේ අපිට වාර්තා කරන එක. මෙන්න මේ දේ වෙනවා කියලා. ඒතර සිහිය තිබ්බොත් අපි දන්නවා මොනවද ඇහෙන්නේ කියලා. මොනවද මතක් වෙන්නේ? මොනවද ශරීරයට දැනෙන්නේ? වීරිය ඕන වෙන්නේ ඒ දේ දැනගෙන එතනින් නවතින්න. නවතින්න වීරියක් ඕනේ.
සමහර දේවල් දැක්ක කොච්චර
එහෙම නැතුව බලන්න පුළුවන් වුණත් ඉතින් එහෙමම අවශ්‍ය නැහැ. දැන් ඒ ටික ඔක්කොම කලින් හිතල සිතූ දේවල්නේ. ඒ කලින් හිතූ දේවල් ටික ඔක්කොම එනවා ඔළුවට. වර්තමානයේ හිතනවා නෙමෙයි. යමක් අපි දකිනකොටම ඒ දේට අදාළව අපි කලින් හිතූ දේවල් වලින් කොටසක් ඔළුවට එනවා. සංඥා කියන්නේ ඒක. ඒක නවත්තන්න බෑ. නවත්තන්න ඕනෙත් නෑ. හැබැයි අලුතින් මොනවත් එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. මේක දකිනකොට මට හිතුණා මේක කොස් ගහක් කියලා. ඒක අපි දැනගන්නවා. හිතිච්ච දේ දැනගන්නවා එච්චරයි. ඉන් එහාට අලුතෙන් හිතන්න යන්නේ. එතකොට සංඥා වලින් නවතින්න පුළුවන්, සංකාර වලට යන්නේ නැතුව. ප්‍රශ්නේ තියෙන්නේ සංකාර වලනේ. එතකොට සංඥාව මොකද්ද? මේ දකින්න දේ ගහක් කියලා මට හිතුණා. එතකොට ඒකත් කොස් ගහක් කියලා මට හිතුණා. දැන් නම් එහෙම හිතුණේයි කියලාත් බලන්න පුළුවන්. එහෙන් බැලුවහම ඔන්න අතීතයේ දවසක කවුරු හරි මේ ගහ පෙන්නලා මට කියලා තිනවා මේ කොස් ගහක් කියලා. ඒ නිසා තමයි මේ මට අද හිතුනේ මේක දකින්නකොට මේ කොස් ගහක් කියලා. දැන් එහෙම කවුරුවත් මට කියලා දුන්නේ නැත්නම් ඒ කියලා දුන්නත් සමහර ගස්වල බෝඩ් ගහලා තිනවනේ මේක කොස් ගහක් පොල් ගහක් කියලා. ඉතින් ඒක දකින්න ඕන. මොකද්ද
පාණෙන් කරන්නේ?
ඔව්
පාණෙන් කරනකොට විදිහට හිතන්නේ නැහැ ගොඩක්.
ඔව් දැන් ඒ ඔය සංඛාර කියන එක සම්පූර්ණයෙන් නැතුව නම් ජීවත් වෙන්න බෑනේ. එනිසා කිසියම් දුරකට සංඛාර ඕනේ. හැබැයි ඒව ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් මේක මේ කාර්යයට තමයි මේ පාඩම් කරන්නේ මේ විභාගෙට එච්චරයි. ඔව්. ඉන් එහා දෙයකට නෙමෙයි එච්චරයි. ජීවිතය කියන්නේ හැබැයි පාඩමමයි විභාගයේ විතරකුත් නෙමෙයි. දැන් එහෙම නැත්නම් අපි ඒක උපාදාන කරනවා. මේකම තමයි ජීවිතය කියන්නේ. රස්සාව විතරමයි ජීවිතය. ඒතර රස්සාව කියන්නේ සංඛාරයක්. ඒ සංඛාරය නැතුව ජීවත් වෙන්න බෑනේ. එතකොට ඒ සංඛාරය ඕන රැකියාව කියන සංස්කාරය ඕනේ. ඕනේ වුණාට ඒ සංස්කාරයේ උපාදාන කරොත් එහෙම වෙන්නේ රැකියාව තමයි ජීවිතය. ඒතකොට වෙන ජීවිතයක් නෑ එයාට. ඒ උපාදාන නොකර ඒ සංස්කාර බව දැනගෙන ඒක ඒ ඕනේ වෙලාවට ඒක හිතේ කරලා අත්හරින්න පුළුවන්. ඔව් දැන් දැක්කේ දැන් මෙහෙමනේ ආහාරයක් දැක්කේ නෑනේ අපි නේ දැක්ක දෙයක් උතල දැක්කේ මොකද්ද කියලා හඳුනා ගන්න ඇහැ දකින්නේ ඇහින්නේ එතකොට ඇහැට මොකද්ද පෙනුනේ ඇහැට පෙනුනේ මොකද්ද කියලා හඳුනා ගන්න ඊළඟට ඇහැට පෙනුණු දේ ගැන හිතුනේ මොකද්ද එතකොට ඒ සිතීමක් නේ ආහාරය කියන එක මේක ආහාරයක් කියලා හිතුණා මට නේද ආහාර ඇස්වලට පේන්නේ නැහැ ඇස්වලට පේන්නේ මොනව හරි ඔය තියෙන රූපනේ ඒ පෙනුණු රූපය ආහාරයක් කියන සිතිවිල්ල ඇති වුණා. ඒතකොට ඒක සිතිවිල්ලක්. ඇහින් ආව එකක්, මනසින් ආව තව එකක්. මේ දෙක වෙන් කරන්න. ඒතකොට දැක්ක දේ දැක්කා කියලා දැනගන්න. සිතුණු දේ සිතුණා කියලා දැනගන්න. ආහාරයක් කියලා හිතුණා. එහෙම කියන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒ දැනගත් එක දැනගත්තා එච්චරයි. දුටු දේ දුටුවා පමණයි. සිතුනේ සිතුණා පමණයි. දැන් එහෙම දැනගත්තේ නැත්නම් වෙන්නේ අපි ඒව අල්ලා ගන්නවා. අල්ලා ගත්තාම වාද විවාද පටන් ගන්නවා. දැන් කවුරු හරි කිව්වොත් එහේ මේක කොස් ගහක් නෙමෙයි කියලා. අපි වාද කරනවා නෑ මේක කොස් ගහක්ම තමයි කියලා. දැන් ඒ සමහරට එයාගේ සංඥා වෙනස් වෙන්න පුළුවන්. දැන් එයා ඉගෙනගෙන තියෙන වෙනස් විදිහකට. එතකොට එයා ඉගෙනගත්ත දේ තුලින් තමයි ඒ සංඥා වෙන්නේ. මා ඉගෙනගත්ත දේ තුලින් මේ සංඥා වෙනවා. එතකොට මේවා ඔක්කොම සංඥා. ඔය ඕනෑම වාදයක් අරන් බලන්න ඒකට මුල් වෙන්නේ සංඥා. එකම දෙයක් ගැන දෙන්නේකට සංඥා දෙකක් තියෙනවා. ඉතින් ඒ මගේ සංඥාව හරි කියලා මම වාද කරනවා. අනිත් එක්කෙනා වාද කරනවා එයාගේ සංඥාව හරි කියලා. එක්කෙනෙක් කියනවා අරයා හරි හොඳයි. අනිත් එක්කෙනා කියනවා නෑ එයා නරකයි. ඒ දෙකම සංඥා දෙකක්. ඉතින් අපි අවබෝධ කරගත්තොත් මේක මගේ සංඥාව. මේ සංඥාව මට ඇති වුණේ අතීතයෙන්. අතීතයේ මා ලැබුව අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තමයි මේ සංඥාව. ඒකට එයාට තියෙනවා වෙනස් අත්දැකීම්. දැන් මගේ අත්දැකීමෙන්ම එයාටත් ඒ සංඥාව වෙන්න ඕනේ කියලා කියන්න බෑනේ. එයාට වෙනම අත්දැකීම්. ඒතර වෙනස් සංඥා. තර තමන්ගේ සංඥා දැඩිව ගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නම් එතන මේ ගැටලු නෑ කියලා තමයි ධර්මයේ කියන්නේ. සංඥා විරත්තස්ස නසන්ති ගන්තහ. සංඥාවෙහි නොඇලුණු කෙනාට ගැට නෑ. කියන්නේ පටලැවිලි නෑ. ඔය සංඥා දැඩිව අරගෙන වාද විවාද වල පැටලෙවෙන. හොඳට ඉන්නයි තරහ වෙන්නේ බලන්න. මේ සංඥාවක් කරන්නේ මගේ සංඥාව හරියට කිනෝ නෑ ඔක වැරදි. ඉතින් යාට තියෙන වෙනම සංඥාවක්. මං කවදාවත් ඒ වාදකින් ওই සංඥා හරි සංඥාව මොකද්ද කියලා හොයාගන්න බෑ. දැන් බය කරලා කටවා ගන්න කියලා එහෙම කියලා සංඥාවක් බලෙන් ආරෝපණය කරන්න පුළුවන් ආ. මේ ගහ මොකද්ද කියන ඉතින් ඒතර මං කියන කොස් ගහ තව එක්කෙනෙක් කියන පොල් ගහක් කියලා ඉතින් එහෙම වාද කරන්න පුළුවන් වාද කළා කළා ආයි පොල් ගහක් එහෙම කියලා කිව්වොත් කන පැලෙන්න ගන්නවා කිව්වොත් එහෙම ඔය එහෙම කියලා බය කරොත් ඉතින් එයා කියයි නෑ කොස් ගහක් තමයි ඔක් කියලා. ඉතින් එහෙම ඒ අර ඔය සංඥා කියන ඒවා මේ වෙනස් කරන්න බෑ. එකම දේ සංඥාව සංඥාවක් කියලා දැනගෙන ඒක දැඩිව ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ සංඥා නැතුව ජීවත් වෙන්න නම් බෑ. හොඳයි කල්යාණ මිත්‍රවරුනි, මේ භාවනාවේ තිබෙන විචිත්‍රත්වය, එහි තියෙන පුළුල් බව, එවැගේම ගැඹුර මේ සාකච්ඡාවෙන් කිසියම් දුරකට සනාථ වෙන්න ඇති. එතර එක් පැත්තකින් භාවනාව අපට හිතකට සැහැල්ලු කරගන්න උදව් වෙනවා, අනික් පැත්තෙන් මේ ජීවිතයේ තියෙන ගැඹුර දකින්නත් උදව් වෙනවා. මේ දෙපැත්තකින්ම භාවනාව ප්‍රතිඵලදායි. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ භාවනාව මහත්ඵල මහානිසංස පින්කමක් කියලා. ඇස්වාගෙන කිසිවක් නොකරනා වගේ හිටියට එතන මහා පිංකමක් සිද්ධ වෙන්නේ, මහා කුසලයක්, මහත්ඵල මහානිසංස පිංකමක්. ඒකේ හේතුවක් තමයි ඔය මහා කුසල් මහා පාප කර්ම වෙන හේතු, ඒවා සිදු වෙන හේතු භාවනාවෙන් ඉවත් වෙනවා. අකුසල් නොකරන, පව් නොකරන ස්වභාවයක් හිතේ ඇති වෙනවා භාවනාව නිසා. එහෙම හොඳටම ඇති. ඒ වගේම කුසලතා දියුණු කරගන්න පුළුවන්. කිසිවක් ඕනේ නැහැ කියලා කියන තැනකට අපිට එන්න බෑ. ත්‍රේ අවශ්‍ය දේ සඳහා වීරිය කරන්න ඕන. භාවනාවේ ශක්තිය දෙනවා. එක් පැත්තකින් භාවනාව එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුවෙන් සාර්ථකව කරගන්න උදව් වෙන අතර අනික් පැත්තෙන් ඒ විතරක් නෙමේ ජීවිතය කියන්නේ ඊට වඩා ගැඹුරක් ජීවිතේ තියෙනවා. ඒ ගැඹුරත් අපිට පෙන්වලා දෙනවා. ඒ නිසා තමයි භාවනාව පින්කමක් වෙන අතරම කුසලයක් වෙන්නේ. ඉතින් මේ බඳු මහත්ඵල මහානිසංස පින්කමකට එකතු වෙන්න ලැබීම අපි හැම දෙනාගේම වාසනාවක්, වාග්යක්. ඒ සතුට හිතේ ඇති කරගෙන අපි මිනිත්තුවක් දෙකක් සම්පූර්ණයෙන් නිහඬ වෙමු. වචන නැති භාෂාවකට අයිති නොවන මේ අපූර්ව නිහඬියාව සිතගත සුවපත් කරනවා. කල්‍යාණ මිත්‍රවරුනි, සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.